මුලස්වන අරුඩ කරු මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ යෝජනාව ඉදිරිපත් කරපු හර්ෂද සිල්වා ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව එක තැනක තියෙනවා රටට වාසි සහගත ජාත්‍යන්තර ගිවිසුම් වලින් ඉවත් වීමට රජය කටයුතු කරමින් ඉන්නවා කියලා. මම හිතන්නේ අපේ රජය කිසිම වෙලාවක රටට වාසි සහගත ගිවිසුම් වලින් ඉවත් වෙන්න කටයුතු කරන්නේ නැහැ. හැබැයි එතුමලගේ පාලන කාලය තුළ අපි දැක්කා පහුගිය කාලේ රටට වාසි සහගත විදිහට නෙමෙයි ඒගොල්ලෝ ගිවිසුම් වලට එළඹුණේ. ඒගොල්ලන්ගේ පක්ෂයට ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට වාසි සහගත විදිහට තමයි කටයුතු කරනු ලැබුවේ. ඒ වගේම අපේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාගේ කතාවේ බොහොම දැඩි විවේචනයක් කියලා වුණා ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන්. අපි දැක්කා එතුමා සඳහන් කරනවා විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ රාජ්‍ය ආයතන වලට ගිහිල්ලා මේ රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳව සොයා බලලා එහෙම නැත්නම් ඈත ගම්වලට ගිහිල්ලා ඒ ඈත ගම්වල දුප්පත් ජනතාවගේ ගෙවල් වලට ගොඩ වෙලා මේ කටයුතු සොයා බලන එක දේශපාලන න්‍යාය පත්‍රයක් කියලා. රටේ ජනාධිපතිවරයා විදියට එතුමාගේ කාර්යභාරයේ ගමේ ඇවිදිනවා වගේම ජනාධිපතිවරයා විදියට එතුමාට කරන්න පුළුවන් උපරිම කැපවීම නායකත්වයේ මේ රට වැටිලා තියෙන තැනින් ගොඩ ගැනීම සඳහා ඔබතුමාලගේ ආණ්ඩුව විසින් විනාශ කරපු ආර්ථිකය ගොඩනැගීම සඳහා ඒ ජන ජීවිතයේ ගොඩනැගීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන වෙලාවක්. ඔබතුමාලගේ පාලන කාලය තුළ මේ නිවාස ටික හදලා තිබුණා නම් ජනාධිපතිතුමාට දුප්පත් ගෙවල් වලට යන්න සිද්ධ වෙන්නේ නැහැ. කටුමැටි ගහපු ගෙවල් වලට, පොල්ලතු ගහපු ගෙවල් වලට යන්න සිද්ධ වෙන්නේ නැහැ කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. හැබැයි
ඒ නම සඳහන් කරා වැරදි විදිහට අර්ථකථනය කරන්නේ. මං කිව්වේ ඒවා ඇලුවට ඒක දේශපාලනේ, නමුත් හාල්මිල හරි අඩු කරලා සහනයක් දෙන එක තමයි වැදගත් කියලා. රාජ්‍ය ආයතන පරීක්ෂා කරන එක මං කිව්වා හොඳ වැඩක්. හැබැයි ඒවා මාධ්‍ය සම්දර්ශන විතරක් වෙන්න එපා කියන එකයි මං කිව්වේ.
හරි, ඔබතුමායි කතා කරගෙන ගරු මන්ත්‍රීතුමා.
හැබැයි මේ නිවාස හදනවා වෙනුවට පහුගිය ආණ්ඩුව නිවාස අධිකාරියේ කෝටි 46ක් වේදම් කරලා කියලා ඊ අග්‍රාමාත්‍යතුමාම නිවාස වර්තමාන නිවාස අමාත්‍යවරයා විදියට එතුමගේ ප්‍රකාශනම අපි දැක්කා ප්‍රචාරණය සඳහා කටවුට් ගහන්න, රට පුරාම පෝස්ටර් ගහන්න, ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා විශාල මුදලක් වියදම් කරලා තිබුණා රජයේ මුදල්. ඒ නිසා මේ මුදල්
වලින්
මේ ගෙවල් ටිකක් හැදුවා නම් මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමියනි, මීට වැඩිය රට ඉස්සරහට යනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ මේ වැටිලා තියෙන රට ගොඩ ගන්න ජනාධිපතිතුමා විශාල උත්සාහයක් ගන්න වෙලාවක්, අපේ ආණ්ඩුව ශක්තිමත් වෙනමින් යන වෙලාවක්. ඒ නිසා ආණ්ඩුවේ ශක්තිමත්භාවය තේරුම් අරගෙන ආණ්ඩුව ප්‍රපාතයකට ඇදගෙන යන්න මෙවැනි යෝජනා ගෙනීම සම්බන්ධයෙන් අපි විරෝධය දක්වමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමීට ස්තුතිවන්ත වෙමින් නවතිනවා.
ගරු සරත් කුමාරසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 3ක් අවශ්‍යයි.
ගරු අපේ ගරු මන්ත්‍රීතුමියනි, නියෝජ කරු මන්ත්‍රීතුමිය, අද මාතෘකාව තියෙන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව සහ ජාත්‍යන්තර ආර්ථික ශක්තිය පිළිබඳවයි අද මේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වෙන්නේ. ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව කතා කරනකොට අපි ඉතිහාසයේ ගිවිසුම් ගණනාවක් ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඉන්දියානු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම, ඊළඟට පකිස්තානු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම, ඊළඟට ගත්තාම දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම, ආසියානු පැසිෆික් වෙළඳ ගිවිසුම, ඇප්ටා ගිවිසුම, ඊළඟට සිංගප්පූරු සහ ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම. ගත්තාම ගිවිසුම් ගණනාවක් ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම් ගත වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමියනි. හැබැයි ප්‍රශ්නේ තියෙන මේ පාර්ලිමේන්තුවේ ගිවිසුම් පිළිබඳව කතා කරන්න පාර්ලිමේන්තු විවාදය ගතන, හැබැයි කතා කරන්නේ මාතෘකාවෙන් පිට. ඒ නිසා විශේෂයෙන් මේ වෙලාවේ කියන්න ඕනේ ගයන්ත කරුණාතිලක අපේ හිටපු ගරු අමාත්‍යතුමා, අපි බොහොම ආදරය කරන අමාත්‍යවරයෙක්, අපි ඒ කාලේ ගරු මන්ත්‍රීතුමා, අද වර්තමානයේ විශේෂම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පිළිබඳව එක එක කාරණා මතු කරන්න මේ විවාදයේදී කටයුතු කරා. එකක් තමයි මේ ආණ්ඩුව ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක්, ඒ වගේම ශක්තිමත් බදු ප්‍රතිපත්තිය නැති ආණ්ඩුවක් බවට එතුමා උදාහරණ හැටියට දැක්වුවා. අපි එතුමාට කියන්න ඕනේ, පහුගිය ඔබතුමාලා හිටපු ආණ්ඩුව ශක්තිමත් බදු ප්‍රතිපත්තියක්, ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණා නම් තාමත් මේ පාර්ලිමේන්තුවේ රජයක් හැටියට ඔබතුමාලාට ඉන්න තිබුණා නේද? එහෙම ප්‍රතිපත්තියක්, බදු ප්‍රතිපත්තියක්, ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා තමයි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
හැටියට
ආණ්ඩුව පිහිටන්න පුළුවන්කම ලැබුණේ. ගරු මන්ත්‍රීතුමාට විනාඩියක් දෙන්න අවසන් කරනවා. ඒ නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වැඩපිළිවෙල ඉතාමත්ම ශක්තිමත් වැඩපිළිවෙලක්. ඒ ශක්තිමත් වැඩපිළිවෙල ඉඳගෙන තමයි අද ඉතාමත් හොඳ බදු ප්‍රතිපත්තියක් තුළ මේ රටේ ව්‍යවසායකයන්ට, මේ රටේ ව්‍යාපාරිකයන්ට අද ඉතාමත් හොඳ බදු නිදහසක්, බදු සහන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. සා එතුමා මේ රජයේ ජනාධිපතිවරයා හැටියට අවුරුද්දකට ආසන්න කාලයක් කියන කතාව ඔබ කිව්වා. ඇත්තටම අවුරුද්දකට ආසන්න කාලයක් තමයි. හැබැයි මතක තියාගන්න ඕනේ, අපි ආණ්ඩු හදලා තාම හරියට මාස දෙකයි. එතකොට ආණ්ඩුවක් නැතුව
එතුමා
පහුගිය කාලේ මේ රජය කරගෙන ගියේ. සා එතුමාට අපි කාලයක් දෙන්න ඕනේ. එතුමායි තමත් හොඳ වැඩපිළිවෙලක ඉන්නවා කියන එකත් සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මම නවතින බොහොම ස්තුතියි.
ගරු ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 4ක් කාලයක් දෙන්න.
நன்றி. சபைக்கு தலைமை தாங்குகின்ற பார்லிமெண்ட் உறுப்பினர் அவர்களே, உண்மையிலே இந்த விவாதத்திலே கலந்து கொண்டுமே நான் நேரத்தை ஒதுக்கியமைக்கு நன்றி தெரிவித்துக் கொண்டும், இப்பொழுது எங்களுடைய பிரதேசங்களிலே தொடர்ச்சியாக இந்த காணி சம்பந்தமான, அதாவது காணி சூகரிப்புகள் தொடர்ச்சியாக நடந்த வண்ணம் இருக்கின்றது. ஆகையால் அண்மையிலே என்னுடைய நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற மூதூர் பிரதேசத்திலே இருக்கின்ற ஒரு காணி பிரச்சினை சம்பந்தமாக சில விடயங்களை இந்த இடத்திலே தெரிவிக்கலாம் என்று நினைக்கின்றேன். மூதூர் 64 மைல்கால் பகுதியில் உள்ள தனியார் காணியினை அவர்களுக்கு தெரியாமல் அரசு நில அளவை செய்ய முற்பட்டதனால் இன்று பொதுமக்கள் மிகவும் அச்சமடைந்த ஒரு நிலைப்பாட்டிலே எங்களுடைய பிரதேசங்களிலே இருந்து கொண்டிருக்கின்றார்கள். உண்மையிலே இந்த காணி பொதுமக்களுக்கு சொந்தமானது. அதேபோன்று நீண்ட காலமாக அவர்களால் பராமரிக்கப்பட்டு விவசாயம் செய்கை மேற்கொள்ளப்பட்டு வருகிறது. இப்படி இருக்கையில் இவர்களுக்கு தெரியாமல் எப்படி இந்த காணியை அரசு நில அளவை செய்ய முடியும் என்ற கேள்வி எழுப்புகின்றது. இவ்வாறு செய்ய முற்படுவது அடாவடித்தனமான செயற்பாடாகவே காணப்படுகின்றது. சகல மக்களையும் அவர்களது உடைமைகளையும் பாதுகாக்க வேண்டிய தார்மீக பொறுப்பு அரசாங்கத்துக்கு உள்ளது. நிலைமையை இப்படி இருக்கும் போது இந்த விடயத்தில் தனது தீர்மானமிக்க பொறுப்பை அரசு மீள் பரிசோதனை செய்ய வேண்டிய ஒரு சந்தர்ப்பத்தை கவனத்தில் கொள்ள வேண்டியதாக இருக்கின்றது. மூதூர் பிரதேச மக்கள் கடந்த கால பயங்கரவாத செயற்பாடுகள் காரணமாக பல்வேறு இழப்புகளை சந்தித்தவர்கள், சொல்லற்ற துயரங்களுக்கு முகம் கொடுத்தவர்கள், பல்வேறு பாதிப்புகளுக்கு அனுபவித்தவர்கள். இந்த மக்கள் மீது அரசு இவ்வாறு முறையற்ற நடவடிக்கையை முன்னெடுத்திருப்பது மீண்டும் அவர்களை இன்னலுக்கு உட்படுத்துகின்ற ஒரு செயலாக கருதப்படுகின்றது. இது குறித்து உண்மையிலே நான் மிகவும் கவலை அடைகின்றேன். எனவே அரசு இந்த நீதியற்ற செயற்பாடுகளை இடைநிறுத்தி எல்லாவற்றையும் நடைமுறையில் உள்ள சட்டங்களுக்கு அமைவான முறையிலே செயல்பட வேண்டும் என்ற ஒரு விடயத்தையும் இந்த இடத்திலே நான் கூறிக்கொள்வதோடும், அது மாத்திரமல்ல, இன்று எங்களுடைய திருகோணமலை குச்சவெளி புல்மொட்டை பிரதேச மக்களுக்கு சொந்தமான வயல் குடியிருப்பு காணிகளையும் அங்குள்ள பௌத்த குருமார்களுடைய துணையுடன்.
There's no Tamil translation or people listening to the honorable member is talking completely different topic. I don't want to disturb him, but he's talking about a Moodur land. But the topic today is all about the international agreements. So we, I think, have to have the discipline of talking to the topic that is relevant so that we can contribute to the debate. No, he has a right to speak. I acknowledge that right.
ගරු ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කතාව කරගන්න.
මාතෘකාට
අනුකූලව කතා කරනවා
මන්ත්‍රීතුමා. සංඝත්තේ சேர்ந்த தரப்பினர்கள் பேசுகின்ற விடயம் உண்மையிலே வேடிக்கையாக இருக்கின்றது. ஏனென்றால் இந்த பார்லமெண்டத்தை காலையிலே இருந்து பார்த்த ஒரு உறுப்பினராக இருந்தால் இவ்வாறு இந்த இடத்திலே பேச முடியுமா என்ற ஒரு கேள்வி எழுப்புகிறது. ஏனென்றால் இன்று எந்த விவாதங்கள்,
எந்த பேரனை கொண்டு வருகின்றார்களோ அந்த விடயங்களைத்தான் இந்த பார்லமெண்டத்திலே பேசுகின்றார்களா என்ற நிலைப்பாடு இன்று நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். இன்று சில பார்லமெண்ட உறுப்பினர்கள் அல்ல, சில அமைச்சர்களை எடுத்தால் இன்னும் பின்னே இருக்கின்ற ஒரு பார்லமெண்ட உறுப்பினர் போன்று அவர்கள் செயல்படுகின்றார்கள். ஆகையால் இவ்வாறு எங்களுடைய பிரதேசத்திலே இருக்கின்ற குறைபாடுகளை பேசுகின்ற இந்த நிலையை கூட இந்த பாராளுமன்றத்திலே மிகவும் தட்டி பறிக்கின்ற உறுப்பினர்களாக இருக்கின்ற ஒரு விடயம் உண்மையிலே ஒரு பாதிக்கின்ற ஒரு நிலைப்பாடாக இருக்கின்றது. இன்று எங்களுடைய பிரதேசத்திலே இந்த காணி விடயம் என்பது உண்மையிலே மிகவும் மோசமான ஒரு நிலைப்பாட்டுக்கு இன்று தள்ளப்பட்டிருக்கின்றது. இந்த விடயத்தை இன்று பாராளுமன்றத்திலே பேசுவதற்கான நேரம் கிடைக்கின்ற சந்தர்ப்பத்தில் தான் ஒரு பாராளுமன்ற உறுப்பினராக இந்த இடத்திலே நாங்கள் பேசலாம். இன்று அரசாங்கத்தில் இருக்கின்ற அமைச்சர்கள் நிலைப்பாடு நிலைப்பாடுகளை பார்க்கின்ற சந்தர்ப்பத்திலே சிலர் அமைச்சர்களாக இருந்து கொண்டு இன்னும் சென்ற அரசாங்கத்தை குற்றம்
சாட்டுகின்ற அடுத்து கரு ஷான் விஜயலாந்தி சில்வா மந்திரத்துமா புத்தமாட்டு அடுத்துணக்க காலையாக்தேன்
மூலாசனே ஹோபோனே கரு மந்திரத்துமேனி விசேஷமாக ஜாத்தியாந்தர கிவிசும் பிலிபந்தவ කතා කරන මේ අවස්ථාවේදී අපි කවුරුත් දන්නවා ලෝකේ රටවල් නොයෙකුත් අරමුණු ඉටු කර ගන්නට බොහෝ ගිවිසුම් සහ සම්මුතීන් වලට එළඹෙනවා. මේ ගිවිසුම් සහ සම්මුතීන් වලට එළඹෙනකොට අපට ඒ තුලින් යම් වරප්‍රසාද ලැබෙනවා. ඒ වගේම යම් අවස්ථාවල අපට ලැබුණු දේවල් අහිමි වෙලත් යනවා. අනේ නිසා ගිවිසුමකට ඇතුළත් වෙනකොට සිදුවන ලාභ සහ පාඩු කියන දෙක පිළිබඳවම අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපේ රටේ ඉතිහාසය තුළ අපි හුඟ කලක් මෙවැනි ගිවිසුම් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගිවිසුම් පිළිබඳව අස්සන් තැබුවයින් පස්සේ දෙපාර්ශ්වය ඒ ගිවිසුමේ අවසාන අංගයේ හැටියට අපි දකින්න. විශේෂයෙන් අපේ රටේ අස්සන් කරපු 1915 උඩරට ගිවිසුම 1987 අස්සන් කරපු ජේ.ආර්. රජීව් ගිවිසුම එකම මේසයක් මත වාඩි වෙලා අස්සන් කරපු ගිවිසුම් උනත් මේ දෙකම අපි දකින්නේ බලෙන් අපි කෙරේ පටවපු ගිවිසුම් හැටියට. හැබැයි අපි දකිනවා ලබන මේ 10 වෙනිදාට 20 වෙනි සංවත්සරයේ සමරන මේ රටේ හිටපු ප්‍රතාපවත් ජනතා නායිකාවක් දිවංගත සිරිමාව බණ්ඩාරනායක මැතිණිය එතුමියගේ වකවානුව තුල අස්සම් කරපු සිරිමා ශාස්ත්‍රීය ගිවිසුම එවැගේම ඉන්දිරා ගාන්ධි මැතිණියක අස්සම් කරපු කච්චදුව දූපතේ අයිතිය පිළිබඳ ගිවිසුමේදී අපට වාසිදායක තත්වයන් උද්ගත වුණා. මොකද විශේෂයෙන්ම අපි මේ දේ මතක් කරන්නේ අපේ රටේ ඉතිහාසයේ පුරා අපි මේ රාජ්‍යයේ බාරකරුවන් හැටියට යම් ගිවිසුමකට එළඹීමේදී අප වෙත එන වගකීම් සහ අපට බලය ලබා දෙන ජනතාවගේ හැඟීම් සිතුම් පැතුම් සහ අභිලාෂයන් කෙරෙහිත් අපේ විශේෂ අවධානය යොමු කරන්නට වෙනවා. අනේ නිසාම තමයි අදත් 1987 අස්සම් කරපු රජීව් ජේ.ආර්. ගිවිසුම පිළිබඳ සමාජයේ විවිධ කතිකාවත තිබෙනවා. ඒ වගේම ඒ ගිවිසුමේ තිබෙන ආදීනවන් ගැන එවැගේම මෙම ගිවිසුම තුලින් ඇති වුණු අනිටු ඵල විපාක ගැන බොහෝ දෙනා තුල විශාල කතා බහක්
මුතුමාගේ කාලය අවසන් කර මන්ත්‍රීතුමා
එවැගේම අපි මතක් කරන්න උට විශේෂයෙන්ම අද සාකච්ඡාවේදී ප්‍රධාන කාරණයක් හැටියට මිලේනියම් චැලෙන්ජර් කෝපරේෂන් පිළිබඳව කතා වුණා. විශේෂයෙන්ම ඇමරිකානු රජය 2004 ආධාර දෙන වැඩපිළිවෙල වෙනස් කරලා අපිට ඉදිරි අවුරුදු 5 තුල ඇමරිකාන් ඩොලර් මිලියන 480ක්
අවසන් කරන
වැඩපිළිවෙල පිළිබඳව තමයි ගරු මන්ත්‍රීතුමේනි අදහස් ඉදිරිපත් වුණේ. ඒ නිසා අද මේ පිළිබඳව විපක්ෂය මොන කාරණා ඉදිරිපත් කළත් කොටාවේ රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේත් මහින්ද රාජපක්ෂ ගරු අග්‍රාමාත්‍යතුමාගේත් පාලනය යටතේ පවතින වර්තමාන රජය තුල රටේ නිදහසට ස්වාධීනත්වයට ස්වෛරීභාවයට සහ බෞමික අඛණ්ඩතාවයක අබමල් රේණුවක හානියක් ඇති නොවන ආකාරයෙන් තමයි අපි මේ සියලු ගිවිසුම් වලට එළඹෙන්නේ කියන එකත් මේ ගෞරවනීය සභාවට මතක් කර දෙමින් කාලය ලබා දීම ගැන ඔබතුමිට ස්තුතිවන්ත වෙමි. නිහඬ වෙනවා.
ගරු එච් නන්දසේන මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
கரு மூலசன் ரூட கரு மந்துமேனி மே யோஜனா இத்தாம தீர்க யோஜனா மே சிலு காரண கதாங்க இத்தாம் காலே பிரமாண நோன்சா மே யோஜனாவே அவசானிடம் பலாபுருத்துன ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර ආර්ථික කිසිම පිළිබඳව රජ ස්ථාවරයේ මොකද්ද කියන කාරණේ පිළිබඳව තමයි කතා කරලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද මම හිතන්නේ මේකේ එතුමන් බලාපොරොත්තු වෙන එකම කාරණේ තමයි MCC ගිවිසුම් පිළිබඳව රජ ස්ථාවරයේ මොකද්ද කියන කාරණේ. ඉතාම පැහැදිලි නිශ්චිතයි ඇතිකරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්වීම වැඩපිළිවෙල තුළ පැහැදිලිවම දක්වලා තියෙනවා රට රහිතකර කිසිම ගිවිසුමකට ඇතුළත් වෙන්නේ නැහැ කියන එක. කොහොම නමුත් මේ අභියෝග MCC ගිවිසුම මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ආයතනය ඇති කරගත්තේ ඇමරිකාව ඇමරිකාවට බලා අභියෝගයට ලක් වෙන කාරණා පිළිබඳව ඒවට විසඳුම් ලබා ගැනීමට. ඉතින් ඒ විසඳුම් ලබා ගන්න හැදී ලංකාවට විසඳුම් ලබා දෙන්න මේ ඇමරිකාවට තියෙන අභියෝග දිනා ගන්න ජයග්‍රහණය කරන්න අනුගමනය කරන්නේ මොකද්ද කියන කාරණේ. ඉතින් විශේෂයෙන්ම පහුගිය කාලේ 2005 මේ අභියෝගතා ගිවිසුම් අත්සන් කර ගන්න උත්සාහ කරත් ඒ උත්සාහ නොකරපු නිසා 2010 මැතිවරණය වෙනකොට ඇමරිකාව උත්සාහ කරා මේ රටේ ආණ්ඩුව වෙනස් කරන්න. අපේ රටේ විතරක් නෙමෙයි ඇමරිකාවට ප්‍රිය නොකරන රජයන් තිබුණා නම් ඒ හැම ආණ්ඩුවක්ම වෙනස් කිරීමට ඇමරිකාව උත්සාහ කරා වැඩපිළිවෙලක් හැදුවා. රෙජිම් චේන්ජ් කියලා ව්‍යාපෘතියක් හැදුවා. ඒ රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය නිසාම තමයි මම හිතන්නේ පහුගිය කාලේ අපේ අධිකරණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මහින්ද රාජපක්ෂ රෙජිමේකෙන් නම දැම්මේ ඇමරිකාවේ. මේගොල්ල ප්‍රකාශ කරාට රෙජිම් චේන්ජ් කියන ව්‍යාපෘතිය හැදුවේ ඇමරිකාවේ. හදලා උත්සාහ කරා ආණ්ඩුව වෙනස් කරන්න. ඒ ආණ්ඩුව වෙනස් කරන්න බැරි වුණ තැන තමයි නැවත වතාවක් ඒගොල්ලෝ 2010 බැරුණා 2015 ජයග්‍රහණය කරලා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. මේකට සල්ලි වේදම් කරලා ආණ්ඩුවක් හදලා ආපසු අයන කරන ක්‍රමයට ඩොලර් මිලියන 480ක් වගේ විශාල මුදලක් ආණ්ඩුවට මේ වෙන රටකට ලබා දෙන්න තියෙන හේතුව මොකක්ද කියන කාරණා තමයි වැදගත් වෙන්නේ. අතර මේදී ඇමරිකාවට විශාල අභියෝග දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එක් කාරණාවක් තමයි ඇමරිකාවේ ඉන්දෝ පැසිෆික් කමාන්ඩෝ බලකාය රදවාස් කියන දූපත දියාගු ගාසියා කියන දූපත දැන් අභියෝගයට ලක් වෙලා තියෙන ප්‍රශ්නෙට මැදිහත් වෙලා තියෙනවා. ඒ දූපත තවදුරටත් මේ කණ්ඩායම මේ පාත්තරයන්ට පුළුවන් දෙයක කාරණේ. එක පැත්තකින් ඒ ආදිවාසීන් එක්සත් ජාතික මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා මේක අත්පත් කර ගැනීම පිළිබඳ විරුද්ධත්වය ප්‍රකාශ කරලා යෝජනා සම්මත කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් එක්සත් රාජධානිය ඇමරිකාවට අවුරුදු 60කට 1966 අවුරුදු 50කට ලබා දුන්න කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් දියාගු ගාසියේ දූපතේ මේ හමුදා කාණ්ඩ රදවා සිටීමේ ප්‍රශ්නයක් අතර වැටලා තියෙනවා. ඒක අභියෝගයක්. දෙවෙනි කාරණයම තමයි චීන විසින් ගෙන යන බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන ව්‍යාපෘතිය. බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන්නේ එක තීරයක් එක මාවතක් එහෙම නැත්නම් පැරණි සීද මාවත ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය හරහා මේ දක්වා ජපානය වගේ රටවලින් කොරියා වගේ රටවලින් නැවුටිකාවේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා. මලක්කා සමුද්‍ර සන්ධිය කියන්නේ ඇමරිකාවට හිතවත් රාජ්‍යන් කීපයක් තියෙන ස්ථානයක්. ඉන්දුනීසියාව, සිංගප්පූර, බෝර්නියෝ, සුමාත්‍රා වගේ රටවල් මෙන්න මේ හරහා තමයි ගමන් කරේ. මේ ගමන් කිරීම චීනයට අවාසනාවක් හින්දා චීනය දැන් මේ වෙනකොට තායිලන්තය හරහා ක්‍රා කියලා ඇලක් කපනවා. ඒ ක්‍රා කියන ඇලේ හරහා එන නැව් ඒකට කිලෝමීටර 1200ක වාසියක් මේ නැව් ඒ නැව් ගමනය කරන නැව්වට ලැබෙන වාසියක් ලැබෙනවා. ක්‍රා හරහා විනාඩිකකට කාලයක් ක්‍රා ඇල හරහා යන සියලුම නැව් ටික යන්නේ හම්බන්තර වරායට. එතකොට හම්බන්තර වරායට යන නැව් යනකොට
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු ගාමිණී ජයනන්ද වෙලේපිට මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමෙනි, මේ අත වශයෙන්ම මුලින්ම මගේ බලවත් අප්‍රසාදය පළ කරන්න කැමති නවක මන්ත්‍රීවරයෙක් විදිහට දැන් අපිට මේ වෙලාව විනාඩි 6ක් ලබා දීලා කතා කරන්න එනකොට විනාඩි 3යි තියෙන්නේ. දැන් මේකට හේතුව තමයි අපි දැක්කා මේ 2015 පත්තුන රජය නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයක් ගෙනහැල්ලා වහබ්බාදේ ගෙනහැල්ලා රාජ්‍ය ආරක්ෂාව නැති කරලා බෝම්බ පුපුරන රටක් බවට පත් කරපු රජය අද විපක්ෂ වාඩිලා ඉඳගෙන පාර්ලිමේන්තුව තුළ අපිට මේ හම්බ වෙන වෙලාව අරගෙන රටේ ප්‍රශ්න කතා කරලා ජනතාවගේ ප්‍රශ්න කතා කරලා ආර්ථික තියෙන ගැටලු සාකච්ඡා කරලා ඒවට විසඳුම් යෝජනා ඉදිරිපත් කරන්න තියෙන වෙලාවත් උදුරගෙන අපේ වෙලාව විනාශ කිරීම පිළිබඳ මගේ බලවත් කනගාටුව අප්‍රසාදය මුලින්ම පළ කරන්න කැමති. ඒ වගේම තමයි අපි දකිනවා 2015 මේ පත්තේ
මන්ත්‍රීතුමා
පත්තුන රජය නව ලිබරල්වාදී ආර්ථිකය කියන කඩතුරාවට මුවා වෙලා
ගරු හර්ෂ මන්ත්‍රීතුමා
මේ ගරු සභාපතිතුමනි ඒක මේ අපි වෙලා උදුරගත්තේ නැහැ. ප්‍රශ්න අහන වෙලාවට අද පෑය දෙකක් ගියා. ඒක හේතුව
කරවන්තතුමා ඔබතුමයි කතා කරගෙන යන්නේ.
සම්පූර්ණ කාලය අවශ්‍යයි බාධා කළාට ආර්ථික ස්වාධිපත්‍ය අඩපණ කරන ක්‍රියාවලියකට පහුගිය රජය අවතීර්ණය වෙන්නේ ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රගර් කණ්ඩායමේ සෙල්ලම් කරපු එක එකම සුදුසුකම් වලට පත් කරගත්තු මලි සමර වික්‍රම මැතිතුමා ජාත්‍යන්තර වෙළඳාම හා සංවර්ධන උපාමාර්ග පිළිබඳව අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශයක් හදලා මේකට පත් කළා. ලංකාවේ පුරවැසිභාවයේ නැති විදේශ පුරවැසියන් 3 දෙනෙක් මේ අමාත්‍යාංශ උපදේශකයන් විදියට පත් කළා තමයි මේ විදේශ වෙළඳ ගිවිසුම් ටික අස්සම් කරන්න පටන් ගත්තේ. එහෙම ගත්තාම ඉක්තා ගිවිසුම් පටන් අරගෙන සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඊළඟට ඇක්සා MCC දක්වා ඇවිල්ලා පරාජය වෙන අවස්ථාව වෙනකොට අර යන යකා කොරහක් බිඳගෙන යනවා කියන වගේ සියලුම ගිවිසුම් අස්සම් කළා මුළු ආර්ථිකම විජාතිකත්වයට පවරා දීලා යන්න තමයි මේගොල්ලෝ සැලසුම් කරගෙන හිටියේ. එහෙම සැලසුම් කරගෙන හිටපු සැලසුම තමයි අකර්මණ්‍ය වෙලා 2019 නොවැම්බර් වෙනකොට මේ ජනමතය අනිත් පැත්තට හරවලා ඒක අනිත් ගේන්න පුළුවන් උනේ. ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි ඒකට උත්තර දෙන්නම්. රවුන්නාතලා ගානාවට අදාපු බදු පනත ගෙනල්ලා දාලා මෙතන පන්සල් පල්ලි දේවාල කෝවිල් වලින් බදු ගත්තා. දළදා මහලිගාවනුත් බදු ගත්තා. දළදා මහලිගාවනුත් බදු ගත්ත මිනිස්සු මෙතන ඇවිල්ලා කතා කරනවා බදු පිළිබඳව බදු ආදායම නැති වුණා කියලා. තමුන්නාන්තේලා බදු දෙපාර්තමේන්තුව විනාශ කළා, රේගු දෙපාර්තමේන්තුව විනාශ කළා, බිලියන 32ක බදු වංචා කළේ තමුන්නාන්තේලාගේ කාලේ. තමුන්නාන්තේලා මොනවද මේ කතා කරන්නේ? මහලොකු ආචාර්යතුමා කොහෙද ඒ වෙලාවේ හිටියේ? තමුන්නාන්තේ ඒ වෙලාවේ කතා කරන්න එපා බදු නැතුව අර ප්‍රාඩෝ ටික එළියට දානකොට. දැන් මෙතන කතා කරන්නේ. ඒක නිසා අරු මූලාසුනාඳුන මන්ත්‍රීතුමනි අපි කියන්න කැමති මෙවැනි පසුබිමක් යටතේ අකර්මණ්‍ය වෙච්චි දේශීය කර්මාන්ත කඩාගෙන වැටිච්චි කර්මාන්ත කරුවන්ට වහබොණ්ඩ සිද්ධ වෙච්චි ආර්ථික
ඔබතුමායි කාලේ අවසන් කරු මන්ත්‍රීතුමා
මම මේ වාදා කළා 2019 නොවැම්බර් මාසයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් බාරගන්නේ මේ ක්‍රමය දැකලා ආර්ථික විනිවිද දැකලා දිගු කාලීන ආර්ථික සැලැස්මක් ඇතුව දේශීය ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් දේශීය ආයෝජකයන්ට මුල් තැන දෙමින් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් අවශ්‍ය නම් ඒවටත් අවතීර්ණ වෙමින් අඛණ්ඩ ආර්ථික වෘද්ධියක් අත්පත් කරගන්න විදියට ඉදිරි වෙළඳ ගිවිසුම් වලට අපේ රජයේ ප්‍රවේශ වෙනු ඇති බවට අපිට විශ්වාසයක් තිබෙන බව අපි විපක්ෂයට කියා දෙන්න කැමති මේ අවස්ථාවේදී. බොහොමත් ස්තුතියි.
ගරු සිතාසුවෙන් වියලේන්ද්‍ර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා.
ගෞරව සභික තලමලාංගම් ගෞරව උරුපිනවර්களே எந்தோரு சர்வதேச ஒப்பந்தங்களை மேற்கொள்கின்ற பொழுது மிக சர்வதேச ஒப்பந்தமாக இருக்கலாம் அல்லது உள்நாட்டு ஒப்பந்தமாக இருக்கலாம் எந்த ஒரு ஒப்பந்தத்தை மேற்கொள்ளும் பொழுது நாங்கள் கவனிக்க வேண்டிய விஷயம் இரண்டு விடயங்கள் மிக முக்கியமாக அமைகின்றது. ஒன்று எமது நாட்டினுடைய பௌதிக வளத்தை பாதிக்கின்ற எந்த ஒப்பந்தங்களை நாங்கள் மேற்கொள்ள முடியாது. அதேபோன்று எங்களுடைய மனித வளத்தை பாதிக்கின்ற ஒப்பந்தங்களை மேற்கொள்ள முடியாது. ஆகவே சர்வதேச ரீதியிலான ஒப்பந்தங்களாக இருக்கலாம் உள்நாட்டு ஒப்பந்தங்களாக இருக்கலாம் இவ்விரு ஒப்பந்தங்களும் எமது நாட்டினுடைய பௌதிக வளத்தையும் மனித வளத்தையும் பாதுகாத்து அதை மேம்படுத்துவதாகத்தான் அமைய வேண்டும். காலத்துக்கு காலம் மாறி மாறி வருகின்ற அரசாங்கங்கள் அவ்வப்போது பல்வேறுபட்டதான சர்வதேச உள்நாட்டு ஒப்பந்தங்களை மேற்கொள்கின்றன. ஆனால் அவை எமக்கு ஆரோக்கியமான ஒரு சுமூகமான நிலையை தோற்றுவிக்கக்கூடிய ஒரு ஒப்பந்தங்களாக இருந்தால் அது வரவேற்கக்கூடியதாக இருக்கும். ஆனால் அது மாறாக எமது நாட்டினுடைய பௌதிக வளத்தை சிதைப்பதாகவோ அல்லது மனித வளத்தை சிதைப்பதாகவோ அல்லது இன்னொரு நாட்டுக்கு அதை தாரை பார்ப்பதாகவோ அமையுமானால் அது எமது நாட்டுக்கு ஒரு பாரிய பின்னடைவை கொண்டு வருவதாகத்தான் அமையும். ஆகவே இந்த சர்வதேச ஒப்பந்தங்கள் என்பது எமது நாட்டினுடைய நலனை கருத்தில் கொண்டு மேற்கொள்ளப்பட வேண்டும். அத்துடன் கடந்த 3 தசாப்த கால யுத்த காலத்திலே வடகிழக்கு மாகாணங்களிலே பாதிக்கப்பட்டிருக்கின்றதான பல்வேறு பின்தங்கிய கிராமங்களை அபிவிருத்தி செய்ய வேண்டும். அங்கிருக்கின்ற மக்களுடைய பல்வேறு குறைபாடுகள் இருக்கின்றன. அந்த குறைபாடுகளை நிவர்த்தி செய்வதற்கான வேலைத்திட்டங்களை முன்னெடுக்க வேண்டும் என்ற விடயங்களை நாங்கள் கடந்த காலம் முதல் நாட்டினுடைய ஜனாதிபதி பிரதமர் அவருடைய கவனங்களை கொண்டு சென்றிருந்தோம். அந்த அடிப்படையிலே பின்தங்கிய கிராம அபிவிருத்தி அதிலும் குறிப்பாக வடகிழக்கு மாகாணங்களிலே யுத்தத்தினால் பாதிக்கப்பட்ட பகுதிகளை மேம்படுத்துவதற்கான வாழ்வார கட்டமைப்புகளை ஏற்படுத்துவதற்கான வேலைத்திட்டங்களை இப்பொழுது அரசாங்கம் முன்னெடுப்பதற்காக சில வேலைத்திட்டங்களை ஆரம்பித்திருக்கின்றன. வறுமை ஒழிப்புக்காக முன்னாள் கௌரவ அமைச்சர் வசில் ராஜபக்சே அவருடைய தலைமையிலே ஜனாதிபதி செயலணி ஒன்று உருவாக்கப்பட்டு அந்த அடிப்படையிலே அந்த செயலணி சார்ந்த செயற்பாடுகளும் நேற்றைய முந்தைய தினம் பின்தங்கிய கிராம அபிவிருத்தி சார்ந்த வேலைத்திட்டங்களும் எனக்கு உரிய ஒரு அமைச்சராக தந்து தரப்பட்டிருக்கின்றதே அந்த வேலைத்திட்டங்களை கொண்டு முடிந்தளவு எங்களுடைய மக்களுக்கான சேவைகளை நாங்கள் செய்வதற்கு கவனமாக இருக்கின்றோம். ஆகவே அதை நீங்கள் நீங்கள் இருந்த காலத்திலே தரமுயர்த்தி கிழித்த கிழிவை பார்த்தோம். தமிழ் மக்களின் பிரச்சனையை வைத்துக் கொண்டு அரசியல் லாபம் தேட வேண்டாம். கடந்த காலத்தில் ஆளுங்கட்சி கொடுத்து கல்முனையிலே வந்து அந்த கல்முனை பிரதேச தரமுயர்த்திருக்கலாம். அவ்வாறு தரமுயர்த்தாமல் காலத்தை நேரத்தையும் வீணடித்து விட்டு தயவு செய்து இன்னும் ஒரு 5 வருடத்தை வீணடிக்க நாங்கள் தயாரில்லை. எங்களுடைய மக்களுக்கான சேவைகளை நாங்கள் கட்டியெழுப்ப வேண்டும். எங்களுடைய மக்களுக்கான தேவைகள் மலைபோல் குவிந்து காணப்படுகிறது. அங்கு பல்வேறுபட்ட அதாவது பெண்கள் தலைமையிலான குடும்பங்கள் இருக்கின்றன, யுத்தத்தால் பாதிக்கப்பட்டவர்கள் இருக்கின்றார்கள், மாற்றுத்திறனாளிகள் இருக்கின்றார்கள், இவ்வாறு பல்வேறுபட்ட பிரச்சனைகள் மக்களுக்கு இருக்கின்றன. அந்த மக்களுடைய பிரச்சனைகளை வைத்து நாங்கள் ஒருபோதும் ஒரு அரசியல் செய்ய முடியாது. அந்த பிரச்சனைகளுக்கான தீர்வை நாங்கள் பெற்றுக் கொடுக்க வேண்டும். அந்த மக்களுடைய அடிப்படை தேவைகளை நாங்கள் பூர்த்தி செய்ய வேண்டும். அதற்காகத்தான் அரசாங்கத்துடன் பல்வேறு வேலை திட்டங்களை நாங்கள் முன்னெடுத்து வருகின்றோம். வருங்காலங்களிலும் நிச்சயமாக அரசாங்கத்துக்கூடாக பல்வேறு வேலை திட்டங்களை எமது மக்களின் நலனுக்காகவும் இந்த நாட்டினுடைய மக்களின் நலனுக்காகவும் முன்னெடுப்போம் என்பதை இந்த உயரிய சேவை நான் கூறி வைக்க விரும்புகிறேன். நன்றி.
கரு உப்புல் கலப்பாத்திரி மந்திரித்துமா புத்துமாட்டு வினாடி ஹயக்க காலையாக தியனும்
கரு மூலாசனோடு மந்திரித்துமியனி அத சக ஈயே தவச தெக்கேம் அப்பே கொரோனா கென விசேஷம் மே பார்லிமெண்ட்ரி கதாவுனா முகத மாத் வைத்தியவரேக் விதிட அவரு தகத்துனாக் ரஜே ரக்கியாவ கரா இக்கிறிசா லோக வசங்கத்த ரோகியாக் வியாப்த வினக்கொட்ட சாம்பான்னேங்க இக்க அவதி துணக்கின் துணக் ஹரஹா தமாய் வியாப்தியை சித்த வேண்ணி இக்க பலவேணி அவதிய தமாய் அப்பி பசுகரே பகுகிய மார்த் கொலாஹிந்தலா அப்ரில் திஹ காலே தக்வா ஏ காலே துல அப்பி லோகேட்ட ஆதர்சியாக் திமின் ஏ அவதியாக் பசுகரா விசிஷ்டலிச ஏ கொரோனா ரோகே மெடலமின் ඒකදී විශේෂයෙන් මතක් කරන්න ඕන නායකත්වයේ දීපු අපේ අධිකරු ජනාධිපතිතුමා ඒ වගේම සෞඛ්‍යංශ ඒ වගේම රණවිරුවන් ඒ සහ විශේෂයෙන්ම ජනතාව ඒ දක්වපු සහයෝගය නිසා තමයි ඒ අවදි අපිට පසු කරන්න පුළුවන් උනේ ඉතාමත්ම සාර්ථක ලෙස. ඒක නිසා තමයි අපි දෙවනි අවදියට එනකොට ඒ කියන්නේ අපි අර කියන හැම ඇන්ඩ් ඩාන්ස් අවදි හැම අවදි අපි පසු කරා ඉතාමත්ම සාර්ථකව. ඒ වගේම ඩාන්ස් අවදිය තමයි දැන් අපි පසු වෙන්නේ. ඒ කියන්නේ අපි උච්චාවචන අවදියට තමයි දැන් පසු පත්ලා තියෙන්නේ. ඒ නිසා අපි අර හැම අවදීන දාස අවදීට එනකොට අපි ලෝකයේ ඒ කොරෝනා වසංගතයේ මැඩලීම අතින් දෙවෙනි ස්ථානයට දැන් පත්ලා තියෙනවා. අපි එක්සිට් ස්ට්‍රැටජි එක තාමත්ම සාර්ථකව ලෝකයටත් ආදර්ශයක් දෙමින් මම හිතන්නේ ඔය ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලත් අපේ ඒ එක්සිට් ස්ට්‍රැටජි එක අධ්‍යයනය කළා තමයි ඒ රටවල් වලත් ඒක අරගෙන ගියේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉසුතිවන්ත වෙන්න ඕනේ අපේ ඒකට නායකත්වයේ දීපු අධිකරු ජනාධිපතිතුමාට. ඒ නිසා අපි දැන් ඉන්නේ ඩාන්ස් අවධියේ. ඒ කියන්නේ උච්චාවචනය වන අවධියේ. ඒ නිසා අපේ කන්දකාඩු, ඒ වගේම වැලිසර, ඒ වගේම මිනුවන්ගොඩ මේ මෑතකදී ඇතිවෙච්ච තත්ත්වය සාමාන්‍යයෙන් ඒ තත්ත්වයන් අපි පාලනය කරන්න අර වගේ රටවල් රට වහන්නම අවශ්‍ය නැහැ. එහෙම රට වහන්න නෙවී අපි ඒ සඳහා ඒ අදාළ ප්‍රදේශ ඒ පාලනයකට නතු කිරීම තමයි කළ යුත්තේ. එනිසා අපි ඒ සඳහා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතාමත්ම සාර්ථක ලෙස ගණමින් ඉන්නවා. ඒ වගේම ගන්න පුළුවන් හැකි තත්ත්වයක් තියෙනවා. මොකද ඒ සඳහා අපිට හොඳ සෞඛ්‍ය ශේෂ්ත්‍රයක්, ඒ වගේම රණවිරුවන්, ඒ වගේම ජනතාවත් ඒ සඳහා හොඳ අවධියෙන් සහ ඒ උපදෙස් පිළිපදමින් ඉන්නවා. එනිසා අපි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට අර තුන්වෙනි අවධියට එන්න සාමාන්‍යයෙන් 2022 වගේ තමයි ඒ තුන්වෙනි අවධියට එන්නේ. සාමාන්‍ය වශයෙන් පාලනය වෙන අවධිය හෝ වැක්සීන් එකක් නැත්නම් ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුනා දීමේ රෝගය පාලනය කරන අවධිය. ඒ නිසා අපි දැන් පසු වෙන්නේ මේ ඩාන්ස් අවධිය නැත්නම් උච්චාවචර අවධිය. ඒ නිසා අපි ඒක තාමත්ම සාර්ථකව මැඩලමින් ඉන්නවා. ඒ නිසා අපි අපේ ගරු විපක්ෂ මන්ත්‍රීවරුන් කියන ආකාරයට අපි අමාරු වැටෙන තත්ත්වයක් නැහැ. නිසා අපි කියන්න ඕනේ මේ රටේ හොඳ සෞඛ්‍යයක්
තියෙනවා. විනාඩි දෙකක කාලයක් තියෙනවා.
හොඳ සෞඛ්‍යයක් තියෙනවා. නිසා අපි ඒ සඳහා ක්‍රියාත්මක ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ වගේම අද දවසේ මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ගැන කතා කරනකොට අපිට ඇත්තටම අපි පහුගිය අවුරුදු 4 වෛද්‍යවරු විදියට වෘත්තිකයන් විදියට අපි පාරේ හිටියේ මේ වෙළඳ ගිවිසුම් 3ක් පහුගිය රජය විසින් ගෙන්නවා. ඒවා වෙළඳ ගිවිසුම් නෙවෙයි. ඒවා වෙළඳ භාණ්ඩ හා සේවා ගිවිසුම්. අපේ රට සේවාවන් සඳහා විවෘත කරන්න ගත්ත ඉන්දියාව සහ සිංගප්පූරුවට එහෙම වුණා නම් අද වෙනකොට ගිවිසුම් අත්සන් කරා නම් අද පෙට්ටි කඩකාරයෙක් ඉඳලා ඉහළම රැකියාව දක්වා ඔය ඉන්දියානු සහ සිංගප්පූරු ජාතිකයන් මෙහි ඇවිල්ලා වැඩ කරන්න පටන් අරගෙන. නිසා අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි පැහැදිලි තත්ත්වයක්
කිව්වා මේ රටේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නැතුව මේව අස්සම් කරන්න එපයි කියලා. ඒ නිසා තමයි අපි මහජන සේවා කොමිෂන් සභාවක් අපි දැම්මා. අපේ මේ දැන් ඉන්න අපේ මහ බැංකු අධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ සභාපතිත්වයෙන් මහාචාර්ය WD ලක්ෂ්මණ මහතාගේ සභාපතිත්වයෙන් ඒකේ වාර්තාව මේ තියෙන මම ඒක සභාගත කරනවා වෘත්තිකගේ ජාතික පෙරමුණ විදියට. ඒතරුත් එහාට ගිහිල්ලා අපි කියනකොට වෙළඳ ප්‍රතිපත්තියක් ඕන කියලා කියනකොට මම හිතන්නේ අපේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඇමතුමා මම හිතන්නේ හර්ෂ අපේ ඇමතුමා දන්නවා එතුමා ගෙනාව නව වෙළඳ ප්‍රතිපත්තිය ජාතික වෙළඳ ප්‍රතිපත්තිය වෙනුවට නව වෙළඳ ප්‍රතිපත්තිය කියන ව්‍යාජ ලේඛනයක්. මේක මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව නොමග යව්වා. ඒ වගේම මේ රටේ ජනතාව නොමග යව්වා. ඒ වගේම කැබිනට් මණ්ඩලයත් නොමග යවලා. මේ තියෙන්නේ නව වෙළඳ ප්‍රතිපත්තිය අවසාන වාර්තාව. නිසා මම මේ තියෙන්නේ ඒ පොලිසිය එක නිව් ට්‍රේඩ් පොලිසි. මම මේකත් සභාගත කරනවා. නිසා මේ ව්‍යාජ තත්ත්වයන් ඔස්සේ තමයි පහුගිය ආණ්ඩුව පහුගිය අවුරුදු 4 මේ රටේ ජනතාව ඇන්දෙව්වේ. මේ රටේ වෘත්තිකයන් අන්දන්න හැදුවේ. නමුත් වෘත්තිකයන් ඒවට හරි පිළිතුරු දුන්නා. ඒක නිසා තමයි මේ ගිවිසුම් තුනම අස්සම් කරගන්න බැරි වුණේ. ඒ නිසා MCC ගිවිසුම් ගැන කතා කරනකොට ඒකට අපේ ජනාධිපතිතුමා පත්වෙච්ච ගමම්ම ඒකට මහාචාර්ය ලලිත සිල් ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සමාලෝචන කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ
නිර්දේශ
කරනවා ඒකදී විශේෂයෙන්ම නිර්දේශ කරනවා නියාමන සහ නිර්දේශ මේ ගිවිසුම ක්‍රියාත්මක කළහොත් රටේ අනාගතයට ජාතික ආර්ථිකයට හා ස්වෛරීත්වයට විය හැකි විවිධාකාර හා බහුශේෂ්ඨීය බලපෑම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය විසින් නිසි හා ප්‍රමාණවත් ලෙස අධ්‍යයනය කරනු ලැබ නැත. මේ අන්න ඒ වගේ තත්ත්වයක් ඔස්සේ තමයි MCC ගිවිසුම අස්සම් කරන්න යන්න හැදුවේ. එදා අපි ගිහිල්ලා සාකච්ඡාවට එනකොට විපක්ෂ නායකතුමත් එක්ක කිව්වා MCC ගිවිසුම අස්සම් කරන්න ඕනේ. ඕකේදී අපිට ප්‍රධානයන් වැදගත් මංගල සමරවීර මහත්මයා කිව්වා අර අඳුරු වලාවක රිදි රේඛාවක් තියෙන්න ඕනේ කියලා. ඒ නිසා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ MCC ගිවිසුම අනිවාර්යෙන් අස්සම් කරන්න ඕනේ. මේ ප්‍රධානයන් අපිට වැදගත් කියලා. නමුත් ඒක අස්සම් කරා නම් අද මේ රට මේ තත්ත්වේ නැහැ. අපේ ආරක්ෂාව ඉවර වෙලා. ස්වෛරීත්වය ඉවර වෙනවා.
බොහොම
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
ගරු තාලක පාරිසරික මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. හර්ෂ සිලමන් ගරු මන්ත්‍රී.
මම ගෙනාවු සභාව කල් දැමීමේ මේ යෝජනාව ඒ අවස්ථාවේදී මෙතුමා කියපු කතාවක් නිවැරදි කරන්න ඕනේ. මලික් සමරවික්‍රම ඇමතුමා ආද මෙතන නැති නිසා එම ව්‍යාජ ලේඛනයක් නෙමෙයි. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හැටියට ගෙනාවේ. එතුමා කිව්වා මේ පෙට්ටි කඩවල ඉඳලා ඉන්දියන් ජාතිකව මෙහෙට ගේන්න පුළුවන් කියලා. හතරවෙනි මාදිලි එහෙමත් නැත්නම් මෝඩ් 4 ඒ කියන්නේ ඒ වෘත්තිකයෝ හෝ සාමාන්‍ය රැකියාවල් කරන පුද්ගලයෝ රටවල් දෙකක් අතර මාරු කරන්න හැකියාවක් ඒ ගිවිසුමේ තිබුණ නැහැ කියන එක ගරු මන්ත්‍රීතුමාට මතක් කරන්න කැමැති.
ගරු උපුල් මන්ත්‍රීතුමා
නව ශ්‍රීලන්ත ජාතිකයා විසින් ඒ නව ශ්‍රීලන්ත ජාතිකයා මේ අදිත්ත පුරුෂ භාවය ගැන මෙතුමලා කතා කරනවා. නමුත් නව ශ්‍රීලන්ත ජාතිකයෝ තමයි මේ වාර්තාව හැදුවේ. එතුමාගේ මේ රිසර්ච් පේපර් එකකට තමයි මෙතුමල්ල බොරුවට නිකන් නිව් ට්‍රේඩ් පොලිසි කියලා අස්සම් කළා. ඒක දැම්මේ
ප්‍රශ්නයක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. ගරු තාලක මාල්සුරි මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ස්තුතිය මූලස්සාරුඩ මන්ත්‍රීතුමනි. මම හිතනවා ඇත්ත වශයෙන්ම අපේ හර්ෂ ඩිසිල්වා අපේ මන්ත්‍රීතුමා මේ ගෙනාවපු යෝජනාව හොඳ යෝජනාවක් අපිට විවෘත විවාදයක් මේ පිළිබඳව පවත්වා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම එතුමාට තවත් දුරටත් ස්තුති කරන්න කැමතියි. මොකද එතුමා යෝජනාව ගෙනාව විතරක් නෙවෙයි මේ සභාවේ දිගටම එතුමා රැඳී සිටීම පිළිබඳව හුඟක් වෙලාවට සමහර මන්ත්‍රීවරු ඒ යෝජනාව ගෙනාවපෙන් පස්සේ ඒ එතුමාගේ කතාව කරලා ඊට පස්සේ ඒ සභාවෙන් ඉවත් වෙනවා. ඒ නිසා අනික් ඒ මන්ත්‍රීවරුන්ගේ අදහස් වලට සවන් දීපේකටත් මගේ ස්තුතිය මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ගරු මූලස්සාරුඩ මන්ත්‍රීතුමනි, අපේ ඉංග්‍රීසි ජාතික ඒ දර්ශනවාදී තෝමස් හොබ්ස් කියනවා law neither makes the sovereign nor limit his authority, it is might that makes the sovereign and law is merely what he commands. දැන් මම හිතන්නේ මේක මේ කියමනදී අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අද වුණත් වැදගත් වෙනවා. අන්තිමටම අපි මොන ජාත්‍යන්තර ගිවිසුම් ගැන කතා කරත් අන්තිමටම ඒ ශක්තිය තිබෙන නැත්නම් ඒ බලය තිබෙන ඒ රටවල් වලට තමයි ඊපස් මේ ගිවිසුම් වලින් යම් විදියකට ඒ වාසියක් ලබා ගන්න පුළුවන් වන්නේ. අද ජාත්‍යන්තර ගිවිසුම් 10000ක් වගේ ප්‍රමාණයක් තිබෙනවා. දැන් එක්සන් ජාතීන්ගේ සංවිධානයේ ඒ ආරම්භ කරනකොට වුණත් ඒ රටවල් පහකට විශේෂ බලයක් දීලා තිබෙනවා. ඒ වීටෝ පවර් කියලා ඒ බලයක් දීලා තිබෙනවා. එතකොට අනික් රටවල් වලට මේ බලය නැහැ. ඒක යම්කිසි සාධාරණත්වයකුත් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1950 පටන් ගන්නකොට ඒ අඩුම රටවල් ඒ කුඩාම රටවල් 10 බැලුවොත් එහෙම ඒ රටවල් 10 ලක්ෂ මිලියන 50ක වගේ ජනග්‍රහණයක් හිටියා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ කුඩාම රටවල් 10 දිහා බැලුවොත් එහෙම ඒ මිලියන 2කට වඩා ඒ ජනග්‍රහණයක් නැහැ. ඒකට මේ විදේශ බලවත් රටවල් ඒ යම්කිසි විදිහකට ඒ කට්ටියගේ අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙතනදී ඒ ජනතා අභිලාෂත් විශේෂයෙන්ම වැදගත් වෙනවා. මේ අපි ගත්තොත් එහෙම එක්සත් ඇමරිකාව අපි දන්නවා හුඟක් මේ ගිවිසුම් වලට ඒ කට්ටිය අසම් කරලා නැහැ. ඒ වගේම ඒ කට්ටිය රැටිෆයි කරලත් නැහැ. ඒකද මේ සමහර ගිවිසුම් වලට ඒ කට්ටිය අසම් කරලා ඊන් පස්සේ ඒ අභිලාෂ වෙනස් වෙනකොට ඒ ගිවිසුම් වලින් ඉවත් වෙලා තිබෙනවා. එතකොට ඒ ජනතා පරමාධිපත්‍යයේ යම්කිසි විදිහකට වෙනසක් වෙනවා නම් ඉතින් මම හිතන්නේ ඒ ජනතාවට අයිතියක් තිබෙනවා ඒ සමහර ගිවිසුම් වලින් ඒ ඉල්ලා අසුබෙන්ද. ඉතින් මම හිතන්නේ ඒ නිසා අපි මේ ගිවිසුම් ගැන කතා කරනකොට අපි මේ දෙපැත්තම බලන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම අපේ මෙතනදී විශේෂයෙන්ම ඒ අර ට්‍රේඩ් ගැන නැත්නම් එහෙම නැත්නම් වාණිජ පැත්තේ වෙළඳ ගිවිසුම් ගැන සාකච්ඡා කරා. මම අපේ හර්ෂ මන්ත්‍රීතුමත් එක්ක එක්කව වෙනවා. අපි අනිවාර්යයෙන්ම මේ වෙළඳ ගිවිසුම් වලට එකග වෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. අපි ගත්තොත් එහෙම හැබැයි මෙතනදී මේ ගිවිසුම් වලට එකග වෙනකොට එකග වෙනවාද නැද්ද කියන එක නෙමෙයි මෙතනදී තිබෙන මූලික ගැටලුව. මෙතුමා රිකාඩෝ ගැන කතා කරා. ඒක සම්පූර්ණ සත්‍යයක්. එහෙම මේ අපි මොනවා හරි බැරියර්ස් ටු එන්ට්‍රිස් දානවා නම් එතකොට කෑ ගැල්ලයි යන ගම්පහ හතරත් ඊපස්සේ මොකක් හරි බදු ගෙව්වක් ගහන්න පුළුවන්. ඒ ගහන එකේ කිසිම තේරුමක් නැහැ. හැබැයි අපි මේ ගිවිසුම් වලට ඉදිරිපත් වෙනකොට මේ රටවල් වලට කොච්චර ප්‍රතිලාභයක් ලැබෙනවද වාසියක් ලැබෙනවද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. විශේෂයෙන්ම දැන් අර සිංගප්පූරු ගිවිසුම් වගේ ගිවිසුම් කඩ අපි අසම් කරනකොට ඒකත් ඇත්තට අපි අපේ අහසය ඒ බල සීමාව පාවිච්චි කරන්නත් ඒ වගේම මුහුදේ තිබෙන සම්පත් පාවිච්චි කරන්නත් අපි ඒ කට්ටියට දුන්නා. නමුත් ඒ කට්ටිය අපිට ඒ වරප්‍රසාදය අහපව් දුන්නේ නැහැ. එතකොට මේ ගිවිසුම් වලදී ඇත්ත වශයෙන්ම මේ සිංගප්පූරු ආණ්ඩුව වුණත් කිව්වා මේ කට්ටිය අසම් කරපු හොඳ ගිවිසුමක් කියලා. ඒ වගේම ඒ කාලෙත් එක්කත් මේ ගිවිසුම අපි බලන්න ඕනේ. මම හිතන්නේ අපේ හර්ෂ ඩිසිල්වා මන්ත්‍රීතුමා දන්නවා අපි ওই ආසියාන් ඒ රටවල් පළ ඒ මම හරියටම දන්නේ නැහැ 1960 ගණන් වල මම හිතන්නේ ඒ කට්ටියේ ගිවිසුම වලට එනකොට ලංකාවටත් ආරාධනා කරා. නමුත් ඒ ඉන්දියාවේ ඒ වගේම සෝවියට් රුසියාවේත් යම් කිසි විදිහකට මේක ඇමරිකන් ඇමරිකන්වාදී සංවිධානයක් කියලා ඒ ආකල්පයක් තිබිච්ච නිසා අපි ඒ ආසියාන් රටවල් වලට අපි ඇතුළුනේ නැහැ. හැබැයි ඊන් පස්සේ ප්‍රේමදාස මහත්තයාගේ කාලයේදී ඒ උත්සාහයක් දරුවා ආපහු ආසියාන් රටවල් වල එක එකව වෙන්න. හැබැයි දැන් අද ආසියාන් රටවල් වලට එදා එකව වුණා නම් මං හිතන්නේ අපිට අද රටේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා කියලා අපි කවුරුත් දන්නවා. අද අපි මොන හරි දෙයක් චීනයට අපනයන කරනවා නම් අපි ඒ ආසියාන් රටවල් වලින් අපනයන කරනවට වඩා ඒ 10%ක වගේ බද්දක් ගෙවන්න වෙනවා. ඉතින් දැන් අපි අහපෝ දැන් මේ ආසියාන් අපි එකවෙන් හදනකොට ඊන් පස්සේ සමහර රටවල් අපි ඊන් පස්සේ වැලැක්කුවා 1990 ගණන් වලදී. ඊපස් දැන් අහපෝ අපි එකවෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ එදා තිබිච්චේ දේශපාලන පසුබිමත් ඒ වගේම අද තියෙන දේශපාලන පසුබිමත් වෙනස් වෙනකොට සමහර වෙලාවට අපි මේ ගිවිසුම් පිළිබඳව තිබෙන අපේ අදහසුත් අපි වෙනස් කරා ගන්න වෙනවා. ඒ වෙලාවත් එක්ක වෙනස් කරා ගන්න වෙනවා. ඉතින් මම හිතන්නේ මෙතනදී මේ යම්සි විදිහ ඒ ගිවිසුමක් හොඳයිද නරකයිද කියලා අපි කල්පනා කරලා බලනකොට ඒ කාලෙත් එක්කත් අපි යම් කිසි විදිහකට බලන්න උමනාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදීත් අපි ඒ වගේම මම හිතන්නේ මෙතනදී සමහර මන්ත්‍රීවරු එක එක දේවල් කිව්වා. අපේ එක මන්ත්‍රී කෙනෙක් කිව්වා මේ චීන දූත පිරිසක් එනවා කියලා. ඉතින් දැන් අපි මේ කොරෝනාත් එක්ක ජීවත් වෙනකොට මේ කට්ටියට එන්න එපා කියන්නද කියලා මම අහන්න කැමතියි. දැන් අපි අර එයා බබල් කන්සෙප්ට් එක අපි ඉදිරියේදී ගේන්න හදනවා. දැන් අපිට සමහර කට්ටිය කියනවා මේකට එන්නතක් එන අවුරුද්දේ විතර වෙනකොට එනවා කියලා. අපිට මේකට බැරි වෙලාවත් එන්නතක් හොයාගන්න බැරි වුණොත් අපිට මෙහෙම දිගටම ජීවත් වෙන්නද කියන එක මම ප්‍රශ්න කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේවා ප්‍රායෝගිකව නිකන් අර දේශපාලන ලකුණු දාගන්න විතරක් හදන්නේ නැතුව අපි කල්පනා කරන්න ඕනේ. ඒ චීන දූත පිරිසක් විතරක් නෙවෙයි ඉදිරියේදී ඒ ඇමරිකන් දූත පිරිසකුත් එනවා ලංකාවට. ඉතින් මේ එන එක ඒක නරකයි කියනවා කියන එක නෙවෙයි මම කියන්නේ. මම හිතන්නේ මෙතනදී ඒකත් කිය අපි ඔව්
ඉගෙනීමක් කරගන්න ගරු සභාව ඔබතුමාට කියන්න පුළුවන්ද අපි දැක්ක ඔබතුමා නියෝජ්‍ය විදේශ ඇමතිවරයා හැටියට කියන්න දැන් චීන ඒ දූත පිරිස ආවහම මේ එයා බබල් කියන කොන්සෙප්ට් එක කියන්නේ ඒ කියන්නේ මේ මේ නිරෝධායනය කරන්නේ නැතුව තමයි කට්ටිය එන්නේ එහෙම නේද
නෑ නෑ එහෙන් කට්ටිය එනවා නමුත් එයා බබල් කොන්සෙප්ට් එකේ අපි කියමුකෝ මේක මේ දූත පිරිස වලට විතරක් නෙවෙයි අපි දැන් ඔය සමහරලාට බිස්නස් පැත්තෙන් ආයෝජකයෝ කියනවා නම් අපි ඉදිරියේදී සමහරලාට අපිට මේක කල්පනා කරන්න වෙනවා ඒකට ඒ කට්ටිය ඇවිදින් අපි කියමුකෝ ඒක විශේෂ හෝටලයකට ගිහිල්ලා ඒ හෝටලෙදී අර දුරස්ථභාවයේ ඔක්කොම ඒ බලලා ඊන් පස්සේ ඒ සාකච්ඡා ඉවරුණාන් පස්සේ ආපහු ඒ කට්ටියට අරින්ද
ගරු සෞඛ්‍යමතුමේ මොකද මට දැනගන්න ඕනේ සප්පරක් කියන මම ඒක තවදුරටත් අහන්න ඒ කියන්නේ ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඒ නිරෝධායනය නොකරපු කට්ටියද හම්බුණාද
මෙහෙමයි මේ අය ලංකාවට එන විට ඔවුන් අපත් එක්ක එකඟතාවයේ තියෙන්නේ ඔවුන් එහෙන් PCR පරීක්ෂණ කරගෙන එන්න ඕනි ඔවුන් ලංකාවට ආවට පස්සේ අපි PCR පරීක්ෂණ ඔවුන්ගේ සිද්ධ කරනවා ලංකාවේ ඔවුන් ලංකාවට ආවට පස්සේ ලංකාවේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ අපි විසින් සිද්ධ කරනවා එතකොට තැන් දෙකකදීම PCR පරීක්ෂණ සිදු කරනවා ඒ අනුව අපේ ලැබ්ස් වලිනුත් ඒ සොබ් ගැරගෙන ඒ පරීක්ෂණය සිද්ධ කරනවා
දැන් මට දැනගන්න ඕනේ ගරු සෞඛ්‍යමතුමිය ඒ කියන්නේ PCR නෑ ඒක තමයි එතුමාගේ වෙලාව ගන්න එපා PCR පරීක්ෂණය දැන් ලංකාවට එන හැම පුද්ගලයාගේම PCR පරීක්ෂණ කරනවාද ඔබතුමියන්ලා
ලංකාවට එන හැම කෙනෙක්ගේම PCR පරීක්ෂණ සිදු කරනවා එක්කෝ පෞද්ගලික අංශයෙන් එක්කෝ රජයෙන්
එතකොට ඒ පිරිස සියලුම දෙනා නිරෝධායනය කරනවද
මේ එන කණ්ඩායම නිරෝධායනය කරන්න බෑ
නෑ මං කියන්නේ මේනක් නෙමෙයි
සාමාන්‍යගෙන
සාමාන්‍ය නිරෝධායනය කරාට මේ කණ්ඩායම නිරෝධායනය කරන්නේ නෑ
මේ කණ්ඩායම මම ඒකට වෙනම මං හිතන්නේ මේ කලබලයට උත්තරයක් දෙන්න බෑ නමුත් මේ අය නිරෝධායනය කරන්නේ නෑ මේ අය දවසකට එන්නේ මේ අය චීනයේ චීන
පක්ෂේ
ඉන්න ඉහළම තලයේ නිලධාරී තුමෙක් එන්නේ ඒ අය ඒ කියන්නේ කොමියුනිස්ට් පක්ෂයේ පොලිට් බියුරෝ එකේ ඉන්න මා දන්නා තරමින් දෙවනියා වගේ ඉන්න කෙනෙක් ඉතින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය කොයි ආකාරයකද චීනය තුළ රාජ්‍ය කරගෙන යන්නේ කෙනෙක් ඔබතුමන්ලා දන්නවා ඉතින් ඒ එන අයව නිරෝධායනය කළා මේ වැනි ඉතා ඉහළ මට්ටමේ ඔව්
මන්ත්‍රීතුමා මේ ඇත්තටම මමයි එතුමාව ඒ පිළිගන්න යන්නේ ඒ නිසා මේ අපිටත් ඉන්පසු උපදේශමාලාවක් හම්බුණා මේ කොච්චර දුරස්ථභාවයක් තියාගන්න
ඕනේ
හරි හරි මම පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා ඕනනම් ඔබතුමාගේ කැමැත්තට මම PCR ටෙස්ට් එකකුත් අරගෙන මෙන්නම්කෝ එතකොට නමුත් මම මෙතනදි කියන්නේ
ගරු ඇමතිතුමියගේ මට
හදන්නේ මන්ත්‍රීතුමා
පොඩි දෙයක්
ගරු මන්ත්‍රීතුමා කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා
තප්පරේ ගරු ඇමතිතුමිය ඔබ
ඔව් එමෙතුමිය මේ කාලෙ තුන පැන්ද ගැටලුවක් තියෙන නිසා ගරු තාරක් බලමස මන්ත්‍රී මත ඔබතුමාගේ අන්තිම විනාඩිය ඔබතුමායි කතා කරගෙන
ඉස්සුති ගරු මූලාසන මන්ත්‍රීතුමියනි මම මෙතනදී පැවසුවේ මේ තාක්ෂණ කරුණු ගැන කතා කරන්න නෙවෙයි නමුත් අපි මේ කොවිඩ් වසංගතයත් එක්ක හර්ෂ මන්ත්‍රීතුමා අපිට බැරි වෙලාවත් එන්නතක් හොයාගන්න තව අවුරුද්දක් දෙකක් එක්ක වගේ කාලයක් ගියොත් එහෙම කට්ටිය කියනවා මේ අවුරුද්ද අන්තිමටම ඒවි කියලා හැබැයි අපි අනිත් පැත්තත් බලමුකෝ අවුරුද්දක් දෙකක් වගේ කාලයක් ගියොත් එහෙම අපිට මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. එතකොට ඒ යම්සි ක්‍රමවේද අනික් රටවල් ඒ
ගර්මන්තුතුමා ඔබතුමායි කාලය අවසන්.
ක්‍රමවේද අපි පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් කොවිඩ් ආවා කියලා අපි හැංගිලා හිටියොත් එහෙම මම හිතන්නේ අපේ හර්ෂ මන්ත්‍රීතුමා එකග වෙනවා. අපිට මේ ආර්ථිකය නගා සිටවන්න බෑ. ඒ නිසා අපි සියලු දෙනා මේකට කල්පනා කළා කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ කියන එක තමයි අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරන්න අවශ්‍ය වන්නේ. ස්තුතියි.
ගරු අරවින්ද කුමාර් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4ක් කාලයක් තියෙනවා. ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
Thank you honorable presiding member for the opportunity to speak on this adjournment motion by honorable Dr. Harsha De Silva. I want to just mention two matters since time is short. Firstly, with regard to international grievance, I wish to reiterate the point that has already been made by Honorable G.G. Ponnambalam here about the Indo-Lanka Accord. That's an international bilateral agreement signed between two sovereign nations. It has to be honored. There is no question that one or the other can get away from their obligations under that accord. I'm saying this because in this house today, a Minister of State, Honorable Admiral Sarath Veerasekara, spoke against it. I wish to ask the government, what is your stand with regard to this agreement which the government of Sri Lanka is obliged to uphold? Because consequent to this agreement, this very government, the government under President Mahinda Rajapaksa, has continuously affirmed that that will be upheld. Of course, he said it in different words. He said full implementation of the 13th Amendment, but did not stop with that. He said going beyond that and making devolution meaningful. The second point that I want to make is that whilst this affirmation is made, and a fourth joint statement has been made a few days ago between Prime Minister Honorable Shri Narendra Modi and Prime Minister Honorable Mahinda Rajapaksa, yet undermining the process of devolution which you pay lip service to continues. And again, I want to refer to a matter again that was raised yesterday by Honorable G.G. Ponnambalam, and that is with regard to the Telipale Hospital. On the 19th of January 2014, when that hospital was opened, and I'm saying this when the Honorable Minister of Health is present in the House, then Minister of Health, President Maithripala Sirisena, was present at Telipale. Then President Mahinda Rajapaksa was present there. I was present at the location, and a solemn promise was made that although this was a specialized cancer hospital, it will still remain a hospital, a unit under a hospital which is under provincial administration. Health is a devolved subject. So is education. So are many other subjects. But in the guise of national hospitals, national schools, and various other dubious means, the undermining of devolution continues. It started even in the late 80s, and it has continued. Divinaguma Act that was passed by this government when they were in office previously is a greatest example of that. So, the question that I'm posing is this. The debate is with regard to international agreements, and one that is most important, one that is with our neighbor, with our great neighbor India, is the Indo-Lanka Accord of 29 July 1987, and the provisions of that agreement with regard to devolution of power yet to be implemented. 13th Amendment to the Constitution may have been a starting point. It established provincial councils, at least the unit of devolution was a province. But President Mahinda Rajapaksa, during his tenure of office, himself has admitted that that is not a meaningful process of devolution. And that is why those joint statements said going beyond and making devolution meaningful. And I want to pose this question. Just after a few days after the virtual summit between the two prime ministers and a joint statement that was issued, uncharacteristically and unprecedentedly, the Sri Lankan government has chosen to issue another statement after a joint statement was issued by the officers of the two prime ministers. And therefore, I'm posing the question to the government as to their commitment to come out clean with regard to their commitment under this agreement. And as I have highlighted, the particular issue about the Tellipalle Hospital, where now there is an effort to take away the psychiatry unit and the cancer unit to central powers. We oppose that vehemently because that takes away your own promise that this hospital will continue to remain as a unit and a hospital under provincial government. Thank you very much.
Garu Ajit Nivad Kabral Mettuma, Uthumata Vinadi 10ka Kalayak Thiyena.
Honorable Chairman, I want to first of all thank Honorable Harsha De Silva for bringing up this adjournment motion on the topic of international economic agreements, which I think is timely. And I also want to thank all the members who have been contributing to this debate in various forms. Some have spoken directly in relation to the subject matter, some a little beyond, but I think overall there was a big contribution. There was mention made of my involvement with the MCC way back in 2006. That was the time that I was the secretary to the Ministry of Plan Implementation, at which period my involvement was as the contact point. At that time, we were merely looking at the scope of the overall agreement. We were not looking at the conditions. We only wanted to see what items would constitute that agreement. And that was limited to that particular area only. And we were looking at roads, we were looking at railroads, we were looking at SMEs, and that was all there was to it. But we never went beyond that because there were certain other issues that cropped up and then we did not go through with it. The Honorable Minister Mahindanand Aludgamage spoke very eloquently about the difference in the ideologies, which is one of the key ingredients of international agreements. Particularly in the ideology of different groups which constitute the government, Honorable Member. Now, in that sense, I think we need to reflect on the ideologies of the opposition as well as ideologies of the government, which is the real subject matter which we should be concentrating on when we are looking at international agreements. In that sense, as far as economic macro fundamentals are concerned, our policy has been right throughout to balance all the macro fundamentals. Whereas from what we could see, the policy of the previous government was to aim at a particular macro fundamental and look at how they could improve that particular indicator. I'll give you an example. The previous government was very keen to bring down to bring up the tax to GDP. They spoke about it. They said we will increase the tax to GDP ratio because it is not enough, and they went on increasing that. But what happened? On one side, the tax to GDP did go up to some extent. But on the other side, what happened was the interest cost went up dramatically. I'll give you that in figures. In 2014, the last year, we had actually brought down the total interest cost that the country had to pay. It was 436 billion rupees. But the next year, it went up to 510 billion, which was 74 billion rupees more. In 2016, it went up to 611 billion, which was 175 billion more than what we had paid in the previous year. In 2017, it was 736 billion, which was 300 billion more. In 2018, it was 852 billion, which was 416 billion more. And in 2019, it was 901 billion, which was 465 billion more. These are macro numbers, Honorable Chairman. And these numbers actually added up to 1,430 billion rupees, 1 trillion and 430 billion. In addition to that, we found that the cost of the rupee depreciation, which was alluded to by Honorable Mahindananda Aludgamage, was another whopping 1,772 billion, totaling up to 3,202 billion, which was a total sum of money which came into the budget, which had to be paid for by the people of this country merely because that previous government went on the idea, the ideology, that they should increase the tax to GDP. Now, these are matters that should actually engage the attention of academics as well as professional people, because then they will know that this is the only way that we can discuss about these things and then go forward so that we don't make those same mistakes again. Then what happened to the tax? In the estimated tax for 2019 was 2,200 billion, but we were able to rake in only 1,800 billion. That means there was a shortfall of 400 billion. Now, this also meant that we had to come in with a new tax stimulus package, which was what is being implemented now. The second point, I think the previous government had the ideology that Sri Lanka can't, whereas we had the idea that Sri Lanka can. That's why they want to sometimes, most of the time, sell off assets to foreigners. They want foreign consultants. They want foreign judges. They want foreign central bank governors, all of which has contributed to the nationalistic feeling of our country being eroded. Now, that is also an important difference in the two governments. The third matter, that they have total faith in international agencies, whereas we have faith in the people of Sri Lanka. That's why they brought in Resolution 31, 30, 41. They went to the UN and gave certain undertakings. They went to the IMF on bended knees, whereas we went to the IMF and had an agreement which was completely in line with what Sri Lanka wanted. They went to the UNHRC. They went to India. They went all over the place with a feeling that we should have engagement with the international agencies. Sometimes I don't think the members here are responsible for that. It is the leadership of the UNP that was there at that time, which was completely on that page. So perhaps, hopefully, the new leadership that is emerging, like what Dr. Harsha Silva is now promoting, hopefully will have a different ideology from that of the past. The fourth one. What are the principles? They want to circumvent the people. Now, the 19th Amendment was a complete circumvention of the people, whereas we would go to the people. We are happy to face the people. We are happy to go for elections. We have never postponed elections. We would like to have elections as much as possible so that we can then test the feelings of the people so that we can give democracy the real meaning. The most important ingredient of democracy, Honorable Chairman, is to have elections, to test the will of the people. Now, that's what we have done. That's how all our leaders have been elected. But if you take the circuitous route through a different angle in order to come into power, perhaps like what they attempted with the 19th Amendment, I think these are circumventions which hopefully would not happen again in the future. So what are the principles that we should follow in entering into agreements? I would like to very briefly touch on that as well. I think the first and foremost principle is that it must be in the national interest. That is in the interest of Sri Lanka, not anybody else. The ceasefire agreement that was entered into previously, the IMF agreements that were entered into by the government of the UNP, the Sri Lanka-Singapore agreement, the GSP Plus agreement, where it was mentioned that certain undertakings would be given. Now, these are all not in the national interest. So I think it's important for us to recognize that national interest should be foremost. The second...
You have two more minutes.
Yes, thank you. The second is that it must be favorable to the country. I saw once Honorable Ranil Wickremesinghe, the then Prime Minister, saying that people in Singapore were welcoming the Singapore-Sri Lanka free trade agreement. Actually, it's not the people in Sri Lanka, in Singapore, that who should welcome it as far as we are concerned. Our trade, our industrialists, our entrepreneurs must welcome that. And that's important for us to understand. The third point is, Honorable Chairman, to remember it's easy to enter into agreements. I know there is a certain procedure, no doubt, but it's easy to enter into agreement, but it's not very easy to get out of agreements. So that is why, before we enter, we have to be very cautious, we have to study it very carefully to see that there is sufficient study and concern being taken in order to enter into those agreements. So specifically, I think overall, we must discuss with the stakeholders before we enter into agreements, and hopefully, if we do that well, we would have international agreements, we would have economic agreements that will bring that will bring success to our country. And that is the most important fundamental rule that we should follow. And I want to thank my friend, Honorable Harsha De Silva, for bringing up this motion, this adjournment debate, which I hope will stimulate further discussion for the future. Thank you very much.
Before the Honorable concludes, Honorable Minister, we wish to know from you if you are going to go ahead with these agreements that are now halfway. For instance, MCC, ACSA, ECCA, China Free Trade Agreement, and so on. I would appreciate in the last minute if you can say yes or no per agreement. Thank you.
Well, member, you know it as much as I do that these are not yes or no answers. These are matters that should be dealt with in a way that we have the interests of the Sri Lankan
government.
So I want to just mention that that's the way it has to be done. Thank you very much.
Parliament to hetta dina peravara 10 dakwa kaathabawen.